මේ විස්තර කරන්න කියන එක. ඉන් නවආරහදී බුදුගුණ පිළිබඳව විස්තරයක් කරන්න ගියොත් එහෙම අප්‍රමාණ බුදුගුණ ප්‍රමාණවත් විස්තර කරන්න බෑ. මෙතෙන්දී අපි දැකගත යුතු ක්‍රමයක් තියෙනවා. දැන් ඔය ත්‍රිපිටකයේ තැන තියෙනවා විඥාචරණ සම්පන්න කියන්නේ මොකද කියලා එක්තරා ස්ත්‍රියක් ඇදිලා එක්තරා භික්ෂුන් වහන්සේනම වගේ නේද. විඥාචරණ සම්පන්න නිසා විඥාචරණ සම්පන්න කියනවා කියලා උත්තරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා විද්‍යාචරණ සම්පන්න නිසා විද්‍යාචරණ සම්පන්න කියනවා කියලා උත්තරයක් දුන්නා. දැන් මෙතෙන්දී ඊගෙන උත්තරයක් දුන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට තව වචනයක් දෙන්න බෑ. ඔය වචනේ අප්‍රමාණ ගුණයක් ගැබ්බෙලා තියෙන වචනයක් ඕක. දැන් විද්‍යා නැනාටද 15 චරණ ගුණයේදී යුතියෙන් එමුනිසඳ පිරුණු විද්‍යා චරණ නම් වේද කියලා අපිට විග්‍රහ කළා තියෙනවා දැන් අපේ කවි වල. ඉතින් අත විද්‍යා 15 චරණ ධර්ම වලින් යුත්තේහින් විද්‍යාචරණ සම්පන්න කියනවා කියලා. හැබැයි මේ විදිහට අපි කොච්චර කිව්වත් බුදුරජාණන් වහන්සේගේ අෂ්ටවිද්‍යා මෙන්න මේවයි කියලා තේරුම් ගන්න එයා බුදුවරයෙක්ම වෙන්න ඕන. උන්වහන්සේගේ 15 චරණ ධර්ම මේවයි කියලා තේරුම් ගන්න නම් ඒ જાතියෙම බුදුවරයෙක් ඕන. තව කෙනෙකුට ඒක තේරුම් ගන්න බෑ. දැන් අපි හිතමු සාමාන්‍ය එක අපි ලෞකික අදහසක් කරා යම්කි උපාධිධාරී විද්‍යා ගුරුවරේ ඇවිදලා ළමයෙකුට මොනව හරි උගන්වනවා. බාල පන්තියේ ළමයෙක්ගෙත් විද්‍යාව ගැන කියා දෙනකොට විද්‍යා සර් හරි දක්ෂයි විද්‍යාව ගැන දන්නවා කියලා ළමයා කියන්න පුළුවන්. ළමයාගේ මට්ටම. හැබැයි ළමයා විද්‍යා සර්ගේ දක්ෂතාවය දැකලාද කිව්වේ? ඒ ළමයා දන්නාද විද්‍යා සර් මෙතකින් දක්ෂයි කියන්නේ? යාගේ දක්ෂතාවය මෙන්න මෙච්චර පැතිරලා තියෙනවා. යාගේ මනසට මෙන්න මෙච්චර විද්‍යා කරුණු ගෝචර වෙලා තියෙනවා. ඒ අනුවයි මම කියන්නේ මේ ගුරු අපේ ගුරුවරයා විද්‍යාවර මෙතන දක්ෂා කියලා කියන්නේ ගෝලයාට පුළුවන්. එහෙම කියන්න ක්‍රමයක් නැහැ. ඒතරම් විශ්වාසයක් තියෙනවා. උන්වහන්සේ නැත්නම් ඒ ගුරුවරයා විද්‍යාව පිළිබඳ හොඳ හතර දැනුමක් තියෙන කෙනෙක් කියලා මට විශ්වාසයි. හැබැයි ධර්ම කියන්න පුළුවන් කමක් නැහැ. විස්තර කරන්න බැහැ. මෙන්න මේ වගේ මේ ಗುಣපද වලට තව ಗುಣපද වලට තව වචන දාන්න බැහැ. මේ තමයි මූල භාෂාව. මිනිසයාගේ මූල භාෂාවේ පද. මේ මූල භාෂාවේ පද හැදිලා තින්නේ ගති හඬින්. ගති ගුණේ නැගෙන ගති හඬ. දැන් බුදුරජාණන් වහන්සේගේ තිබෙන්නා වූ ගති ගුණ පිළිබඳව ඒ ගති ශබ්ද පදේ බුදුරජාණන් වහන්සේටම ගෝචරලා තමයි ලෝකෙට පිට වුනේ. එයා ඒ පදේ අසුරු කරනකොට ඒ පදේ තුල තියෙන හැඟීම ක්‍රමක්‍රමයෙන් අපේ මනස ලං වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ මොකක් නිසාද? අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා එක්තරා භාෂාවක්. මේ භාෂා රටාව අපිට අමතකයි අද. මේ ලෝකෙ හියලුම සත්‍යය මේ සුද්ධ මාර්ගදී කියන භාෂාව කතා කරනවා. කාලය. අන්තක්කල්ප 80ක් මේ ලෝකෙ. මහා කල්පයක් කියන එකට අන්තක්කල්ප 80ක් කියන කාලයක් තියෙනවා. ලෝකයක් හට ගැනීමට හටගෙන පැවතීමට විනාශය කරා ගමන් කිරීමට විනාශ වෙලා පැවතීමට කියන මෙන්න මේ මහා කල්පයක් කියන කාලය තුල ওই අන්තකල්ප 20න් 20ට ওই කාලය යනවා. මේ ලෝකේ විනාශ වෙන කාලෙදී මේ ලෝක සත්‍යව ආවස්සර කියන බ්‍රහ්ම ලෝකේ උපන්නාට පස්සේ ලෝකේ විනාශ වෙලා තියෙන අන්තකල්ප 20යි. ඊට පස්සේ විනාශ යලි හට ගැනීමෙන් තියෙන අන්තකල්ප 20යි. ওই අන්තකල්ප 40ම ඉන්නේ එහි. අද හැදෙන අන්තකල්ප 20 හැදෙන කාලේ තමයි එහෙම මෙහාට එන්නේ. මෙහාට ඇවිදලා මේ හැදිච්ච කාලේ ජීවත් වෙන කාලේ තමයි මේ භාෂා පරිවර්තන හදාගෙන මූල භාෂාව මතක නැතිලා අපි හදාගත්ත භාෂා තුලින් අපේ ජීවිතය ගෙනියන්නේ අදහස් හුවමාරු කරගෙන. ඉතින් මේ හටගෙන පවතින කාල සීමාන අන්තකල්ප 20 තමයි මේ සියලුම භාෂා මේ ලෝකෙ බිහි වෙලා තියෙන්නේ. ඉංග්‍රීසි කිව්වත් ලතින් කිව්වත් දෙමළ කිව්වත් සියලුම භාෂා කිව්වත් ඔය හැම එකක්ම විවිධාකාර භාෂාවාර පත් වෙලා මිනිහා ඒ තුල ජීවත් වෙලා අදහස් හොමාරව ගන්නේ. ඔන්න ඔය ලෝකයේ හටගෙන පවතින කාලය තුල අන්තකල්ප 20 තුල මෙතනින් ගිය තැන පටන් සුද්ධ මාර්ගදී භාෂාව කතායන් තමයි මේ සියලුම ලෝක සත්‍ය ජීවත් වෙන්නේ. ඒක කවුරුවත් උගන්නේ භාෂාවක් නෙමෙයි. සත්‍යයගේ මූල භාෂාව කිව්වේ ඒකයි. සාමාගදී මූල භාෂාව. සත්‍යයෙන්ගේ මූල භාෂාව. ඒ මූල භාෂාව දාන මොන්ටිසෝරිත් නැහැ. චතුර භාෂාල් නැහැ ඒවා උගන්නන්න. භාෂා ශාස්ත්‍රයේ ව්‍යාකරණ ශාස්ත්‍රයේ උගන්ලා කියන එකක් නෙමෙයි. අද කුරා කුඹු වෙලා ඉන්න එකත් පළ ගැටියා වෙලා ඉන්න එකත් එදා ওই භාෂාව කතා කරපු අර බ්‍රහ්ම කල්පියේ මේ බ්‍රහ්මේ එහෙම කාලයක් ඒ සත්වෙන්ට තිබුණා. මේ ලෝකේ හතගෙන පවතින කාලය තුලදී ඇති වෙන පුද්ගලයා විසින් මේ රාග දේශ මොහ නිසා, ලෝභ දේශ මොහ ආදී දූෂණේ වීම නිසා ඇති කරගත්තා වූ පහත් අද්භව ලබා ගත මේ කාලේ තමයි සත්තු වෙලා ඉන්නේ. සතර හේයකකත් කරගන්නත් බැහැ. මිනිසෙ වෙලා ඉන්න වට්ටමට ඉන්නේ රාගයේ මුල් කරගත්ත අදහස් මිනිස් සංකාරණිතා. එහෙනම් මේ ලෝකේ ආවට පස්සේ භාෂා විපර්යාසයන්ටපත් වෙලා එක එක භාෂා කතා කරනකොට මූල භාෂාව ඔක්කොටම අමතකයි. හැබැයි මූල භාෂාවට එන්න නම් අලෝභ, අදේශ, අමෝහ කියන ගුණේ වැඩෙන්න ඕනේ. දැන් ඒකෙන් පිරිහිච්ච නිසා තමයි මූල භාෂාව පිළිබඳ අපිට හැඟීම ඉන්නේ නැත්තේ. මොකද අලෝභ, අදේශ, අමෝහ ගුණේ බ්‍රහ්ම ගති ගුණේට එනකොට ක්‍රමක්‍රමයෙන් අර ආදි මූල භාෂාවේ හැඟීම ඉඳ පටන් ගන්නවා ඒ වචන ප්‍රකාශ කරනකොට. දැන් අරහං කියන වචනේ භාවිතා කළොත් රාගක්ෂය වූ, දේශක්ෂය වූ, මෝහක්ෂය වූ බුදු පියාණන් වහන්සේගේ ගති ලක්ෂණය තමයි අරහං ගති ලක්ෂණය. අරහං කියන શબ્දයෙන් ගුණපදී කියුනේ අන්නේ ගුණේ. එයා අවීත රාගී, වීත රාගී, වීත දෝෂී, වීත මොහි ගුණයක් ඇසුරු කරනකොට ක්‍රමක්‍රමයෙන් ඒ ගුණේ ගුණපදයේ තුලින් ගුණ හඬ තුලින් අපි ගෙනිනවා ගති ගුණේ කරා. මේ ගති හඬ ගති හඬ තුලින් ගෙනිනවා ගති ගුණේ කරා. දැන් ගති හඬ භාවිතා කරනකොට ගති එතකොට අපේ හිත ගති ගුණේ කරා යනවා. අන්නේක උපක්‍රමයෙන් පිරිසිදු කරනවා කියන්නේ ඔන්න ඕකයි. බුදුගුණ සීකනට උපක්‍රමයෙන් කිල්ති හිත පිරිසිදු වෙනවා කියන්නේ ඔන්න ඕකටයි. එතන වීතරාගී, වීත දෝෂී, වීත මොහි මේ ගුණ පදේ සීහි කරගෙන යනකොට එයා දන්නේ නැහැ සුද්ධ වෙන බව. දැන් හෙද්දට අවසේ රසායනය දාලා හොදනකොට හෙද්ද දන්නේ නැහැ හෙද්ද සුද්ධ වෙන බව. කුණු දන්නේ නැහැ කුණු අර රසායනය නිසා පොඟලා ඉවත් වෙන බව. මේක ධර්මතාවය. ඒ ධර්මතාවය පරිදි කුණු ඉවත් වෙනවා හෙද්ද සුද්ධ වෙනවා. එතකොට මේක තමයි සිද්ධ වෙන සිද්ධිය. කරන පුද්ගලයා මේ අවශ්‍යක රසායනය හරියට දැම්මා නම් ඒ ක්‍රියාවලිය හරියට කළා නම් හෙද සුද්ධ වෙනවා. උනාට පස්සේ උන බව දන්නවා. මෙන්න මේ වගේ අපිත් මේ හෙද අපුල්ලනවා වගේ හිත නැමෙති හෙද අපුල්ලන්න ඕනේ මේ පදේ නැමෙති රසායනය දාලා. ඕක තෝරන්න ගියොත් එහෙම අපිට වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. සබන් කෑල්ල හදලා තියෙන මොන රසායන වලින්ද කියලා හොයන්න ගියොත් එහෙම යාර හෙද හොයාගන්න හම්බ වෙන්නේ ඔය එකක්වත් දැන් නැති සාමාන්‍ය මට්ටමේ ඉන්න කාන්තාවකට පුළුවන් සල්ලයික් කියලා තුලයි නම් හෙද හොදාගන්න. හැබැයි සල්ලයික් කියලා හදා තියෙන රසායන සංයුතිය දන්නේ නැතුව හෙද කුණු යනවා ඒ කැලේ හොදනකොට. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ අගුණ පද කියන්නේ. මේවා එක්තරා ලෝකෝත්තර කරා ගෙනියන ලෞකික කහට කපන රසායන පද රසායන කැලි. ඔක හරියට තෝරගත්තාම අපිට ප්‍රශ්නේ නැහැ. එනම් අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත පද වෙන් කරලා කියන්න ඕනේ. ඉතින් ඉතිපිසෝ, භගවා ඔහොම ගත්තා ඉතිපිසෝ කියන පදයක් ඇත්තෙම නැහැ. අර ගුණ නමෙන් යුක්තයි කියලා පෙන්නපු. එසේ හේින් මෙසේ හේින් මේ ඒ භාග්‍යවතුන් වහන්සේ කියන එක තමයි ඉතිපිසෝ භගවා කියන්නේ. නම් මුලම කාලා දැන් නවරහදී බුදුගුණ අරගෙන බුදුගුණ කර්මස්ථානයක් වශයෙන් වරණ ගියා ඉතිපිසෝ භගවා කියලා පටන් ගන්නකොට ඉතිපිසෝ කියලා වචනයක් නැහැ කියපු මුළු අර්ථයම කැවුනා එතන. තසායනේ වෙනස් වුණා. ඊතර ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඉනාල කොහේ ගිහින් බැලුවත් ඉතිපිසෝ භගවාමයි කියන්නේ. හැමතැනම ඇරුවොත් ඉතිපිසෝ භගවා කියලා හද්ද කරන්නේ නැහැ. දැන් මම මෙහෙදි හුඟා දෙන කියලා හුරු කරලා හින්දා දැන් එක්තරා මට්ටමකට පිරිසක් ඒක ගන්න. නමුත් ඉතිපි කිය පොඩ නවත්තලා සෝභාගවා කියලා කියනවා. ඒත් ඉතිපි සෝභාගවා කියලා අනික අය කියනවා. මොකද ඒකට කොච්චර කිව්වත් තව තේරෙන්නේ නැහැ. ඉතින් ඉතිපි සෝභාගවා කිව්වහම එහෙම පදයක් ගලපන්න බැරුව යනවා. පද ගැලපීම නැතුව යනවා. පද ගැලපීම නැත්නම් අර කර්මස්ථානයේ බාධකයි. දැන් ඉතිපි සෝභාගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති පදේ සම්පූර්ණව ගන්න ඕනේ. සත්තාදීව මනසාන බුද්ධෝ භගවාති අන පදින් පදේ වෙන් කරලා ගන්න. දැන් තෙලක් අය එතන අර ගන්නකොට අර අනුත්තරෝ පුරිස ධම්මසාරති දෙකට ගන්නවා. නවගුණ දහගුණ කරනවා. දැන් ඔය බුදුගුණ අලංකාරෙත් නවගුණ දහගුණ කරලා ලියා තියෙනවා. අනුත්තරෝ කියන එක එක පදයක් වශයෙන් නෙවෙයි පුරිස ධම්මසාරති කියන තව පදයක් වශයෙන් අරගෙන තමයි ඉතින් එච්චර පඬිතුයන් වහන්සේලා නවගුණ ලියන්න ගියා දහගුණ කරලා ලියා තියෙනවා. ඉතින් අනුත්තරව පුරිස ධම්මසාරිති කියන එක පදයක්. ඉතින් ඔය කියන කතාවල් අපි වෙනස් කළොත් අපිට ඕන හැටියට. ඒකේ තියෙන ಗುಣ බලේ ලබන්න බැරුව යනවා. ඉතින් අපි හරියට ඒක වචන අකුරු හරියට ශබ්ද වෙන්න. ඒකට අවශ්‍ය කරන අදින ප්‍රමාණය දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකයි කෙටි අක්ෂරයක් මාත්‍රා එකයි අල් අක්ෂරයක් මාත්‍රා භාගය කියන ක්‍රමයක් තියෙනවා. දැන් මේ ක්‍රමවල වැහිලා තියෙන්නේ. එයා එක එකනා හිත හිතුව මනාපිට ගාථා හත් ගායනා කරනවා. හිත හිතුව ලෞකික තාලේ ඒවට ආරෝපණය කරලා ලස්සන වෙන්න කියනවා. හැඩවැඩ වෙන්න කියනවා. තමන්ගේ මුකරිකම නිසා එක එක විදිහට ශබ්ද මහත්පාන කරලා කියනවා. ඉතින් එහෙම කියන්න පටන් ගත්තාම මේක ගැළපෙන්නේ නැතුව යනවා. මහා ප්‍රාණයේ මත්තමට එහා මහා ප්‍රාණ කරන්න හොඳ නැහැ. අල්ප ප්‍රමාණයේ මත්තමට එහා පහත් කරන්න හොඳ නැහැ. එහෙම කළපුවාම ඉතින් අද තියෙන මම අහලා තියෙන රටා හැන්ද කර්මස්ථාන ඇහිණේවත් තියෙනවා. අපි ඒ විශේෂ හාමුදුරුවන්ගේ. ඉතින් අර ಗುಣ කියනකොට අරහං වනසේක කියලා කියනවා. වනසේක කියන්නේ වර් කරනවා. වනසේක කියලා වචනයක් නැහැ. සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ වන කියලා වචනයක් භාවිතා වෙන්නේ නැහැ. අර ශබ්ද වෙනස් වෙනවා. ශබ්ද කළ යුතු වචනේ ශබ්ද කරන්නේ නැතුව ඒක පහත් කළ ගන්නකොට. ඉතින් ඒවා අපිට අඩුපාඩු වෙනවා. මොකද ಗುಣ හඳ හරියට එන්න ඕනේ. ಗುಣ හඳ හරියට ආවෙ නැත්නම් ගති හඳ හරියට ආවෙ නැත්නම් ගති ಗುಣ මතු වෙන්නේ නැහැ. ඉතින් ඉතිපිසෝ භාගවා කිව්වට හරියන්නේ නැහැ. ඒක අවශ්‍ය කරන මච්චමක් තියෙනවා. ඉතින් මේවාද හැඟවිලා නිසා මේ ශාස්ත්‍ර මේකෙන් මතු කරගන්න විදිහක් නැහැ. මොකද මේ පදයට ගන්න දීර්ඝාක්ෂරයේ මාත්‍රාව කියන්නේ මොකද්ද? මාත්‍රා දෙකකට වැඩි නම් මාත්‍රාවක ප්‍රමාණය කොච්චරද? දැන් මේවා දැනගන්න ශාස්ත්‍ර අද නැති නිසා මේ මාත්‍රා ගණගන්න දන්නේ නැහැ. මාත්‍රාවේ දීර්ඝ ප්‍රමාණය කොච්චර දාවා කියනකන් දීර්ඝද? කොහොමද මාත්‍රාවක ශබ්ද දීර්ඝත්වය දැනගන්නේ? මාත්‍රා දෙකක ශබ්ද දීර්ඝත්වය කොච්චර මට්ටමකටද තියෙන කියලා දැනගන්නේ. ඒ ශාස්ත්‍රයේ වැහිලා නිසා අද හොයාගන්න බෑ. මොකද මේක පොත්පත්වල අද වැහිලා තියෙන එකක්. පොත්පත්වලත් නෑ අටුවා නෑ. මොකද හෙලාටුවා දැන් නෑ. හෙලාටුවාවල තිබුණා. නමුත් අද හෙලාටුවා ඔක්කොම හංගවලා විනාශ කරලා දාලා. ඒ නිසා මේ වැදගත් ශාස්ත්‍රය ඇති වෙලා ගිහිලා තියෙනවා. ගාථාව හරලා කරනකොට අපිට ඕන හැටියට එක එක ලතා සතා අරගෙන එහෙම රඟපාණ්ඩියන්න බෑ. ඒක කියන්න පුළුවන්. අහින්න පුළුවන්. ඒ ගති හඳ ලැබෙන්නේ නැති නිසා ගති ගුණේ පහළ වෙන්නේ. ගති ගුණේ නැත්නම් අවශ්‍ය සමාධිය නැගින්නේ. ඒකයි කාරණේ. ඉන් අකුරු ගයින ක්‍රමයක් තියෙනවා. අකුරක් ගයිනකොට ඒකට එන මාත්‍රා ගන්න ගයින ක්‍රමයක්. යම් කිසි ගාථාවක් කියන ගාථාව මාත්‍රා කීයක් තියෙනවා. මේ හෙලාටුවා නැති නිසා මේක හොයාගන්න බැරුවට නමුත් ඉතින් ඕක හොයාගන්න ක්‍රම අපි අතුර වල හොයාගෙන තියෙනවා. අපි තුමුකෝ නවගුණ ගාථාව කියනකොට ඊ ටී පී අකුරු තුනක් කියවුණා. සෝ කියවහම දීර්ඝාක්ෂරයක්. දීර්ඝාක්ෂරයක් මාත්‍රා දෙකයි. ඊ ටී පී සෝ කියනකොට මාත්‍රා කොහොම 3 2 5 කියවුණා. භා ක වා බයන දෙකයි ගයන දෙකයි වායන මාත්‍රා දෙකයි. දැන් මාත්‍රා හතරක් කියවුණා. ආ ර හං කියවහම එක මාත්‍රා එකක් එන්නේ. එක අකුරක්. ආයන්නේ එකයි රයන් එකයි හං කියන එකද එකයි මාත්‍රා තුනයි එතන. ওই දින මාත්‍රා ගහින්න ඕනේ මේ නවගුණයන්ටම තියෙන. ගැලව මාත්‍රා ගන්න අරගෙන. අපි ගාතාව කියන්නේ විනාඩියක් කියනවා. විනාඩිය කියන්නේ තත්පර 120ක් මේ හැඩක් නේ. අර මාත්‍රා තත්පර 60. අර ආපු මාත්‍රා ගානින් බෙදපුහම. අර විනාඩියක් තුර මේ ගාතාව කිව්වනම් තත්පර කීයක් මාත්‍රාවකට එනවාද කියලා බෙදපුහම මේ තත්පර ගානින් එනවා. ඔන්න තත් විනාඩි දෙකකින් මේක කියන්න පුළුවන් දෙකක් ඇදගෙන. එද තත්පර 120 බෙදන්න ඕනේ අර ආපු මාත්‍රා ගාණය. අන්න ඒක මාත්‍රාවේ රවත කරන තත්පර ගාණය එනවා. කාල සීමාව. අන්න මාත්‍රාවක කාල සීමාව. ඉතින් ඒ නිසා එහෙම සාතර ක්‍රමයකින් තමයි මේක දකින්න ඕනේ. සමාජයෙන් හර නැගිනකොට ඔය ගොතගොතා කියන්න ගියම හරි අමාරුයි. ඔක න්‍යාය ධර්මය ඔය කියන්නේ. සමාජයෙන් නම් ඒ ගාතාව කිව්වේ. ඔය ක්‍රමයටම තමයි හඳ නැගිලා ඉන්නේ. මේක වෙනස් වෙන්නේ. ඉන්නේ ක්‍රමයට ගන්න ඕනේ වේගෙන් කියන්නත් පුළුවන් හිමින් කියන හයියෙන් කියන්නත් පුළුවන් හිමින් කියන්නත් පුළුවන් ඇදලා කියන්නත් පුළුවන් හැබැයි මාත්‍රා වෙනස් කරන්න කිව්වහම පදයක් පදයක් ගානේ අකුරක් අකුරක් ගානේ හරියට හැංගීම තේරීම එනවා කොච්චර වේගෙන් කිව්වත් පැහැදිලි ඒ සමාධි හඬ කර මිසක් ඒක අල්ලන්න බෑ වේගෙන් කියන්නේ කිව්වොත් හැමතැනම පැටලෙනවා සමහර ඒවා දීර්ඝව කියවෙනවා, සමහර ඉක්මනට කියවෙනවා. ඒතර වචන පැටලුනහම අර්ථය ගන්න බැහැ. දැන් පේනවා දැන් අපි අර අනුමෝදනා දේශනාව කරනකොට ඔය කොච්චර වේගෙන් කියවෙනවද? මොටෝ සයිකල් ස්ටාර්ට් කරපුවාම යන සද්දේ වගේ ඒ තරම් වේගවත් අකුරු වේගෙන් කියාගෙන යනවා. නමුත් කියන එක හොඳට තේරෙනවා හයින් එකනක්. අවධානය විතරයි ඕනකම තියෙන්නේ. මේ මේ කාරණේයි මේ කියන්නේ කියලා එකක් නැහැ තේරෙන්න පටන් ගන්න. පළවෙනි දාසේ අවධානය හිත මනස යොමු වෙලා නැහැ නම් එක දවසක් දෙකක් යනකම් තේරෙන්නේ නැහැ. ටිකක් අඩුයි. ආයෙ අවධානය යොමු කරනකොට හොඳට පැහැදිලිව තේරෙනවා කොච්චර වේගෙන් කිව්වද. තව වේගෙන් කියවන තව පහළ පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. හැබැයි මාත්‍රා ගන්න හරියට වෙනස් වුණා නම් ওই තේරුම එන්නේ. මේ මාත්‍රාවේ අංශු මාත්‍රයක් වෙනසක් නැති වේගයේ කොච්චරද කියනවනම් අපි වචනය කතා කරනකොට ලෞතර බුදුරජාණන් වහන්සේට වචන 512 කියන්න පුළුවන්. අපි වචනය කතා කරන වෙලාවට ශරීරත් හාවදන්න වචන 64 කතා කළේ. අපි වචනය කියනකොට ආනන්ද හාවදන්න වචන 8ක් කතා කළේ. මේ බුද්ධාසනේ අධික වේගය තිබෙන තුන් දෙනා. සාමාන්‍ය කෙනෙක් වචනයක් කතා කරනකොට වචන 8ක වේගයෙන් කතා කරන්න පුළුවන් ආනන්ද හාවදන්න. සාමාන්‍ය කෙනෙක් වචනයක් කියනකොට වචන 64ක් කියන්න පුළුවන් වේගයෙන් දේශනා කරන්න පුළුවන් ශරීරත් හාවදන්න. සාමාන්‍ය කෙනෙක් වචනයක් කරනකොට වචන 512 කියන වේගයෙන් කතා කරන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේ. නැව ලෞතර බුදුරජාණන් වහන්සේ කියන දේශනාවක් තියෙනවනම් කුංචිලා මේක අහගෙන හිටියා කොච්චර වේගෙන් කිව්වත් තේරෙන්නේ. මේක අද හිතා ගන්න බැරි පුදුම සහගත දෙයක් වෙනවා මේ ශාස්ත්‍රය දන්නේ නැති නිසා. මේකට අවශ්‍ය වෙන්නේ ඒ උන්වහන්සේලා ඉදිරි ඇතිවෙන්නා වූ යම්කිසි කෙනෙකුගේ චිත්ත සමාධි ස්වභාවයයි. උන්වහන්සේලාගේ වචනවල තිබෙන පැහැදිලි බවයි. මොකද ඒ කියන්නේ න්‍යාය ධර්මයට අනුකූලවම නිසා ඇතිවෙනවා පැහැදිලි බවයි. මෙන්න මේ තුලින් තමයි කෙනෙකුට වටහා ගන්න පුළුවන් කොච්චර වේගෙන් කිව්වද. ඉතින් ඒ නිසා මේකදී අපි දකින්න ඕනේ මේ බුදු ගුණ 9 කියන එක විස්තර කරලා හැම ගන්න ගියොත් එහෙම ඔය කරන්න හැම එකක් නෙමෙයි. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ පද පද වෙන් වෙන්න අර ක්‍රමානුකූලව ඒ කියන්නේ ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු ගන්නට යන්නව අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මුලයි මැදයි අගයි හඬ එක ගන්නට යන්නව මේකට ආවේ එක මුල මැදාග තුනේම සද්දේ සමාන වෙන්න ඕනේ දැන් සමහර කියනොට ඉතිපිසෝ භගවා අරහං සම්මා ඔහොමත් යන ඒවා තියෙනවා වචන දෙකක් සද්දයි වචන දෙකක් හන්දිහා ඉන්නව නහන්න එහෙමත් දේශනා තියෙනවා ඒව ගැලපෙන්නේ නැහැ එකක්වත් ඒවා එක එක ලතාවන් රටාවන් මේ ලෞකික කාම ලෝකයේ මිනිසුන්ගේ මේ ඒ අදහස් වලට පුද්ගලයා නමන්න පුළුවන් වසන කරන්න පුළුවන් එහෙම තියෙනවා සාහිත්‍ය කලාවල් ඒ සාහිත්‍ය කලාවල් හරියන්නේ නැහැ බුදුදහමට බුද්ධහම සමාධියේ නැගෙන්න ඕන එක සමාධිය හඳයි සාහිත්‍ය කලා රසය කියන්නේ දෙකක් දැන් ඕනේ එක 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 විදිහට කියන්න පුළුවන් දැන් යම්කිසි කෙනෙක් අමර දේ වගේ පුද්ගලත්වේ නම කියනවද නැහැ නමුත් යම්කිසි ඒ බඳි යම්කිසි ආකාරයක දේශීය ගායකයෝ කියන්න පටන් ගත්තා බන්නේ ගාතාවක් එහෙම කොහොමද කියන්නේ කියලා සමහර අය ගාතාව කියලා ඉවරන මට්ටමට ඒක අකුරක් අදිනවා එක එක විදිහට කියනවා හරි ලස්සනයි හද මෙහිරි එහෙම තියෙනවා ඒ වුණාට ධර්ම අවබෝධයේදී ගැලපෙන්නේ නැහැ සමාධියට ගැලපෙන්නේ නැහැ අහින්න පුළුවන් ඒ ලෞකික සාහිත්‍ය සමාධියක් ලැබෙනවා. මොකද සමාධි කියන්නේ මිත්‍යා සමාධිය තියෙනවනේ. ලෞකික සමාධි තියෙනවනේ. ආර්ය සමාධියක් ලබන්න බෑ එහෙම ගෙව්වට. ඉතින් ඒ නිසා හරියාකාර දැන් පිළිත් කියනකොට අද පුරුද්ද තියෙනවා. ඒවං කිං වාක්‍රය දැදා ඉන්නවා ඉතින්. මේ සුතං එපි නියම් ගියා. අන්න එහෙම එක එක කතාවල් තියෙනවා. ඔයදී කියන්න ලස්සන්ට හෝ නැන්නයි අපි එක එක තාල කතාවා සාහිත්‍ය රටාවල් තියෙනවා. හැබැයි පිරිතෙන් ලැබෙන්න තියෙන චිත්ත සමාධිය ලැබෙන්නේ. ඒකයි හරියන්නේ. ඒවං මේ සුතං ඒකං සමයං භගව. ඒතර තමයි මේ තැනින් තැන අඩු වැඩි වෙන්න බෑ. ඒ සමාධි හඬකීම ගත්තොත් හරියාකාර හඬ එනවා. ඒ හඬ හයිනකොට චිත්ත සමාධිය අන උපක්‍රමෙන් යාර කිලිටි හෙද්ද උපක්‍රමෙන් පිරිසිදු කරනවා වාගේ කිලිටි හිත උපක්‍රමෙන් පිරිසිදු වෙන්න හේතු වෙනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති තුනම. ධර්මයේ සත්‍යයනා කරලා නම් ඒ හඬ අහලත් කිරියාවුළු එතනින් යද්දයි මිදියා මිනිස් වේලා උපන්නා මෝව මිනිස් වේලා උපන්නා කිව්වේ අන්න ගති හඬ අහල උන්ට අදහස් තේරෙන්නේ නැහැ. උපක්‍රමයෙන් කිලිටි හිත පිරිසිදු කරනවා කියව බුද්ධ දේශනාව හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි. කිරියාවුළු 500ක් මෝව 500ක් මෙහෙම බණ අහලා එතනින් මැරලා දින මිනිස් වේලාව පන්න කියලා අපේ ධර්මයේ තියෙනවනේ. අන්නේ තියෙන හේතුව ඒකයි. මණ්ඩුකේ දිව්‍ය පුත්‍රයා බුදුරන් වහන්සේ වැඩින්න කලින් උන්වහන්සේගේ සද්දේ අහලා අර මේ ගොබළුකළු වගේ පොටුල් හිරා මැරිලා එවලෙම දෙවියෙක් කියලා ඉඳලා ඊතුරු බණහන්නම දේවද්දෙන් අහලා සෝවාන් ඵලයට පත් වෙලා ගියා ගියා තියෙනවා. දැතර එතන හොඳට පේනවා තිරිසනාට ධර්මයේ තියෙන්න නිමෙ තියෙන්න පත් උනේ. හැබැයි ගති හඳ ඇසුරු කරගෙන අන්න උපක්‍රමයෙන් කිල් දිහිට පිරිසිදු වෙන ක්‍රමය. ඉතින් ඒසා පිරිත් හඳ ධර්ම සද්ගායන හඳ බොහොම වැදගත්. ඒක ඒ රටාවට යන්න ඕනේ. ඉතින් ඒකෙන් මේ නවගුණ ගාථාව විස්තර කරන්න දෙන්නේ නැති කියලා ඔය ක්‍රමී දැනගන්න ඕනේ. කද වෙන්ගෙන්ද ඔය කරන ක්‍රමයට ඉක්මනට කියන්න පුළුවන්. ඇදලා කියන්නේ බොහොම හිමින් කියන්න පුළුවන්. ඕන විදිහට කියන්න පුළුවන්. හැබැයි කිව්වට අර අක්ෂර ගණන රටාව හරියට තියෙන්න ඕන. ඒකයි කාරණා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. ඒ කියන්නේ ගානවා. ඒකේ තක්ෂර හරියටම ගත කාලේ වෙන් කරලා බැලුවොත් අර ගානට ඒ ගාන යනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඒ ගානට ගිය හැටි. ඒත් වදනේ අකුරක් ගෑන තේරෙනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ. ඒත් යනවා. ඒත් අකුරක් ගන්න තේරෙනවා. ඉතින් ඒක සමාජීයකට විගෝචර වෙච්ච හඬකට තමයි ඒ ශබ්ද රටාව ගෝචර වෙන්නේ. ඒතර අනික් කෙනා මොකද කරන්නේ? අන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ ඒ ශබ්දයට සවන් දීගෙන ඉන්න. සවන් දීගෙන ඉන්නකොට ක්‍රමානුකූලව චිත්ත පාරිශුද්ධිය නැගිලා ඒ හිත සමාධිගත වෙනවා. අර කියන හඬට ගැලපෙනවා. ඊට පස්සේ මේක තමයි කිව්වේ බුදුරන් වහන්සේගේ පාඩනම් ශ්‍රවණය තුලින් දරාගෙන ගినాබු මුඛපරම්පරාවෙන් ධර්මයේ කියලා ක්‍රමයක් තිබුණා කියලා. ඒ ක්‍රමේ එනකන් ගතිහඬ හරියට ආව ගති සමාධිය ඒ ගෝල ශ්‍රාවකයන්ට බතු වුණා. උන්වහන්සේ රටේ සමාධිය නැගුණාට පස්සේ අර හඬ රටාව වෙනස් වුණේ නැහැ. ඒක හරියටම ආවා. යම් කාලයකදී ආ විනාශයලා ගියාට පස්සේ නැවත යලි ගොඩ නගා ගන්නකොට ඒව නැහැ. ඒ පිළාටුවක් නැහැ, ඒ ක්‍රමයක් නැහැ. එහෙන එක එකනා තම තමන්ගේ සාහිත්‍ය රසයන්ට අනුකූලව පිරිත් කියන්න පටන් ගත්තා. භාවිතා කරන්න පටන් ගත්තා. ඒකෙන් ඇති වෙන මේ තමයි අද මේ බලපාලා තියෙන්නේ. ඒ මේකෙදි අප්‍රමාණ බුදු ගුණ විස්තර කරන්න යන්න අවශ්‍ය නැහැ. මේක එක්තරා විදිහක උපක්‍රමයක්. බයත් ඇතිගැන්මක් ලොමු දහයගැන්මක් ඇති වෙච්ච වෙලාවට මාමිනී කරන්න ඔබලයි බයත් ඇතිගැම් නැති වෙලා යනවා. කුමක් නිසාද? තථාගතයන් වහන්සේ රාගක්ෂයයි දේශක්ෂයයි මොහක්ෂයයි බය නැහැ ඇතිගන්නේ නැහැ පලා යන්නේ. මේ නිසායි ඔබලටත් එහෙම ශක්තියක් ලැබෙන්නේ කියලා බුදුරණාහ දේශනා කළේ. ඒ අපේ හිත තුළ චටවර්ණය හම්බ වුණා. ගුණේ අපි අර ගුණ වලින් කිව්වා. අපේ කතාවක් තියෙනවා එක්තරා මේ ළමයි දෙන්නේ. ඒ කියන්නේ අන්‍ය ලබ්ධික ළමයෙකුයි පිරිස මේ බෞලක ළමයෙකුයි බෞද්ධ දරුවෙකුයි. මේ දෙන්නේ එක කළා භාවිතා කළා බුදු ගුණය. මේ ළමයි දෙන්න සෙල්ලම් කරනකොට නමෝ බුද්ධාය කියලා අර බෞද්ධ ළමයා කියනවා. සුබයි. එතකොට ඒ ළමයා දිනනවා. අල්ලාමේ පර දිනනවා. ඔහොම ඉන්නකොට අර අන්‍යාගමික ළමයා එයාගේ තාත්තාත් එක්කලා සැවැත් නුවරට ගියාලු පඩු වාගයක් මොන හරි ගේන්න හවස් වෙලාවේ. හරියට ඒ හවස 6ට නැහැ ඒ වෙලාවට දොර වහනවා. ආයි ඊළඟ දවසේ උදේ තමයි නුවර දොර වැළවම ආයි අරින්නේ. හතුරුන්ගෙන් ආරක්ෂාට කරන වැඩක් ඒක. ඉතින් මේ රාජ්‍යයේ ඒ කාලේ තිබුණ ක්‍රම තමයි දොර වහලා ඒක යක්ෂ සේනාධිපතින්ට පාවා පවරනවා. ඒව ආරක්ෂා කරන්න. ඒ කාලේ විදිහට එක්තරා අර ආධ්‍යාත්මික ක්‍රම බුත්තකම ඉන්නේ දොර වහරපුවාම ඒ යක්ෂය ඉන්න පවරු වේලාව. ආයි ඊළඟ දවසේ නෑ යක්ෂය තමයි මේ ආරක්ෂා කරන්නේ. එතනද එන්න දෙන්නේ. හැලපරස යක්ෂය දොරලා දිනවා. ඒ වගේ වෙලාවට. මේකෙන් එක්තරා බුත්ත කතාවක්. දැන් මේ ළමයා ඉදියෙන් තියලා වෙලාවට ඉස්සලාම කතා කරන්නේ මොනවහරි බඩු වගේ නමත කියලා. පුතා උතන ඉන්න මං ගිහිල්ලා එනකන් ගියා තාත්තා ගියා ඇතුළට. යනකොට ආය දොර වැහුවා. මතක් නැති නෑ වෙලාව. දැන් ළමයා එළියේ තාත්තා ඇතුළේ. ඊළඟ දවසේ එළිය එනකන් මොන හේතුවර තායි දොර අරින්. දැන් ඇයනෝ ළඟ කරන් දෙන්නේ අර දොර අර මතන තිබිච්ච අර මේ යම් කිසි වාසල කවුළුව ළඟම කනුවකට හේත්ද ළමයා හැම වෙ ඉන්නකොට ඒ තරම් යක්ෂය දැකලා මේ ළමයා බිලි ගන්නවා. දැන් මෙයාට කරන්න දෙයක් නැහැ බේරෙන්න මොකුත් දෙයක්. මෙයා මොකද කරන්නේ? නම් දැන් ගමංගේ අර යාළුවා දිනපු හැටි දන්නවා කරදරයක් ආවුනා. නම බුද්ධාය කියලා දිනන්නේ. ඒ කියන්නේ වදනේ මතකයි. වෙන මොනවත් අර්ථයක් දන්නේ. නම බුද්ධාය නම බුද්ධාය නම බුද්ධාය කිව්වා. හරි යක්ෂය විගලන්න පටන් ගත්තා. නීචේස් මාවාගෙන එයාගේ පියාගේ විස්මාව වාගෙන ඇදිලා එළියෙනක ළමයා ආරක්ෂා කරලා තියෙන උදේ තාත්තා වෙනකොටම යතුරු දඟල යන්න ගියා. දැතරේ ළමයා බුද්ධ කියන වචනේ අර්ථය දැනගෙන ඒක කිව්වේ. අන්‍ය ආගමක ළමයා අර සම්මිය දෘෂ්ටිය ළමයා කිව්වේ නමෝ බුද්ධාය කියන වචනේ ඉදලා යහගත්. ඒ වචනේ අරසාර ලැබුණේ නැහැ. දැන් මෙහෙම දේවල් තියෙනවා. ඒ කාලේ එහෙම දේවල් වගේ මේ කාලේ අපිත් අත්දැකීම් තියෙනවා. බණ ගැනවත් උගලෙන් හොයපු නැති එක්තරා වයසක මහත්මයෙක් මලා මැරෙන්න කිත්තු වෙන ඉලාවේදී එයා දන්නේ ඉතිපිසෝ භගවා අරහන් විතරයි. ඒක කියන්නේ නවුන ගාථාව සම්පූර්ණ කියන්නේ. ඉන් එයාට කණ්ඩ කරලා කිව්වා නවුන ගාථාව මතකද කියලා අහුවා මතකයි කිව්වා. කියන්නේ ඉතිපිසෝ භගවා අරහන් ඉතිපිසෝ භගවා අරහන් කියාගෙන මලා. ඒ කතාවෙන් හිටිය ඒ කතාවෙන් මලා. නමුත් මේවා කිව්වට ලෝකයා දන්නේ නැහැ වෙන්නේ මොකද්ද කියලා. වෙන පිනක් මොනවද අපි වෙනවත් කියලා කරපු කෙනෙකුත් නෙමෙයි. විශේෂ පින් කරන්න ගිය කෙනෙකුත් නෙමෙයි. ඒක දහසක් සීල් ගත්ත කෙනෙකුත් නෙමෙයි. සිද්ධිපාර කයක් ඇති දේවතාවය කියලා උපන්න. ඉස්සර කතාවක් නෙමෙයි, ඊට මෑත සිද්ධියක් වෙයි. එයාගෙන් අහගුණා කොච්චර කාලයක් ඔය අද්දව තියනවද කියලා. සාසනය පවතිනකම් මේක ඉන්නවා කියලා. එයාට වෙනවා සාසනය පවතින තුරුම. ඒ කියන්නේ කවදා හරි එයා අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනා නැහැ, නිවන් දකින්න හේතු වාසනාවක් ලබන බුද්ධාන්තරයක් ඇවිදින ඒක කරගන්නකම් ඒ අද්දයෙන් චුත වෙන්නේ. මේ බලේ මොකද ලැබුණේ? තමන් අර්ථය නොදැන නමුත් අර නවගුණ ගාථාව අර පොඩ්ඩ කීම අරහන් කියන ගුණය කියවිච්ච බලේ. ඒ පුණ්‍ය මහිමේ. එහෙනම් මේක අපි මේකේ වටිනාකම දකින්න ඕනේ. ඒක තමයි කියන්නේ බුදුරන් වහන්සේ බයත් ඇතිගන්මක් ලොමුදාගමනක් ඇති වුණොත් මෙසේ මහා මෙනෙහි කරන්න. මහා මෙනෙහි කරන ඔබට ඒකාන්තයෙන් බයත් ඇතිගෙනු ලොමුදා ගැනීම නැති වෙනවා. එහෙනම් සංසාර බය නැති කරගන්නා ඒක උදව් දෙනවා. එච්චර වටිනවා. මේ මේසේ අර්ථ ගන්න ගියොත් එහෙම අපිට කරන්න බැරි දේක් කරන්න ගිහිල්ලා අමාරු වෙටෙන්න පුළුවන්. ලෝත්‍රා බුදුරයන් වහන්සේලාට විස්තර කරන්න බැරි එකක් අපිට තත්පර ගානේ විස්තර කරලා ඉවර කරනවා. රාසිනා පවුණු කරන්නේ වාසනාවන්තක වාසනා කියලා දුරු කරපෙයි පූජාවට සුදු වෙයින් අරහන් කියන්නේ. අපි කියලා ඉවරයි. දැන් ඒතොර මොකද වෙන්නේ? මෙන්න මේ වගේ තැන්වලදී අපි පරිස්සම් වෙන්න ඕනේ. එහෙනම් මේ බුදුගුණ ගාථාව ගුණ නමේ වෙන් වෙන්නේ ඔය කියන විදිහට හිමින් හෝ වේගෙන් හෝ කර්මස්ථානයක් වශයෙන් වල්ලලා එම උරු කරගන්න ඕනේ. මේක උපක්‍රමෙන් හිත පිළිතු කරගන්න එක. චතුරාර්ය සත්‍ය පිළිබඳ දහම් අහලා නිවන් මාර්ගයේ පාදා ගන්න ඕනේ. ආරක්ෂාවක් වශයෙන් අර බුදුගුණ සීකර ගත්තාම ඇති. දැන් ගුණ සීකර ගුණ දැනගෙන ගුණ ගැන අර්ථ විග්‍රහ කරන්නේ නෙමෙයි අපි නිවන් දකින්නේ. නිවන් දකින්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවශ්‍ය කාරණා අහගන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ම පිළිබඳව විග්‍රහ කරගන්න ඕනේ. ඔන්නෙදී කියන විග්‍රහ කරගත්තොත් අපිට පුළුවන් ඔයකින් තත්ති ලබා ගන්න. අරියකාන්ත සීලයේ යෝනිසෝ මනසිකාරේ. එහෙනම් ධර්ම පදවල අර්ථය පහදා දෙන්න. අරියකාන්ත සීලය කියලා කියන්නේ මේකයි. මේක ආර්යයන්ට ලැබෙන එකක්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාට පස්සේ මේ ලෝකේ අසාරයි කියලා දැක්කහම ලෝකේ සාරයි කියා හිතා ඉන්න කාලේ විදිහට රාගගිනි, දේශගිනි, මෝහගිනි ලෝකේ අසාරයි කියා අතාවෝදී ලැබෙනකොට නිමිරෑනවා. මෙන්න මේ නිමෙනකොට ඒ ආර්ය ගුණයට පත් වෙච්ච කෙනාට විශාල සැනසෙල්ලක් උදා වෙනවා. පෙර කොයිතර රාගගිනි, දේශගිනි, මෝහගිනි මන් දැව්වද? කොච්චර අසහනකාරීවද හිටියේ? නමුත් මේ සත්‍ය ධර්මාවබෝධයත් එක්කලා පරිහිත කොච්චර නිමිලා ගියාද? මෙන්න මේ ආර්ය ගුණයට ඇතිවෙනව කාන්තිය. කාන්ත කියන වචනයක් තියෙනවා. මේ පද නිරුක්තිය දකින්න ඕනේ. ක්‍රයදහම් අන්ත කරපුවාම ඇතිවෙනා වූ අර්ථය තමයි ක අන්තකාන්ත කියන්නේ. ක අන් අන්ත කළා. ක අන් අන්ත කියන්නේ තමයි කාන්ත කියන වචනෙට පදේ නිරුක්තිය ආවේ. ක අන් අන්ත. ක අන් කියන්නේ ක හේවත් පහත් බාර පත් කරන අන් කියන්නේ ආහාරය. ඒක කෙලවර කළා කියවහම කියන අන්ත කළා. කාන්ත කළා.